අලුත් අවුද්දක් ආරම්භ වුණා. අලුත් අවුද්දේ අලුත් සිතුම් පැතුම් එක්ක තමයි බොහෝ දිනක වැඩ රාජකාරිය ආරම්භ කරේ. විශේෂයෙන්ම තමන්ගේ යුතුයකම් අලුත් වෙනවා, තමන්ගේ වැඩ රාජකාරිය වගකීම් අලුත් වෙනවා අලුත් අවුද්දේ. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතුවොත් අලුතෙන් මං හිතන්නේ ඒකත් වැදගත් වේවි. ඉතින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික පවුලල ඉන්න දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතාව. අයිබෝන් සුබදසනක වෛද්‍යතුමනි.
අයිබෝන් මදුර, ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව SBS නාලිකාවටත් ඔබටත්.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට කතා බහ කරමු. මේ වසරක් ආරම්භයේදී අපි අපේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම කොහොමද කියලා.
ඔව් මදුර, මේක ඇත්තටම ඉතා හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික ජනතාව, සංක්‍රමිත ජනතාව වගේම ලංකාවේ විසින් අපේ ඥාතීන් අවුරුද්දක් පටන් ගැනීම මහ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමයි පටන් ගන්නෙ. මේ බලාපොරොත්තු සහ සැලසුම් බොහෝ විට තියෙන්නේ අපේ භෞතික දේවල්, අපේ ආදායම, මිල මුදල් තත්ත්වය, ආර්ථික තත්ත්වය, යාන වාහන, නිවාස, රැකියාව, පාසල, මේ වගේ දේවල් පිළිබඳ ආගමික වතාවත් වල යෙදෙමින් සැලසුම් හදමින් තමයි අලුත් අවුරුද්ද පටන් ගන්න. නමුත් මේ ප්‍රශ්නයෙන් අපි ඉතාමත් වැදගත් දිශාවකට මේ අලුත් අවුරුද්ද යොමු කරනවා. විශේෂයෙන් දැන් කාලයේ ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න වළක්වා ගැනීමට යම් ඇරඹුමක්, යම් පිළිසීමක් මේ අලුත් අවුරුද්දේ ලබා ගන්නවා නම් එය ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. විශේ෷යෙන් ළමා සෞඛ්‍ය පිළිබඳව 21 වසරේදී අපි ගොඩාක් අත්දකිනවා බෝ නොවන රෝග ළමුන් අතර වැඩිවීමෙන්, ඉදිරියේදී පිළිකා, තුලතාවයේ දියවැඩියාව, අධික රුධිර පීඩනයේ ආඝාතයේ, එහෙම නැත්නම් අංශභාගයේ වැනි රෝග ගොඩාක් වැඩි වෙනවා. මේ බෝ නොවන රෝග නිසා මේවා වළක්වා ගැනීම සහ හෝ මේවා ඇතිවීම ඉතාමත් කුඩා කාලයේ පටන්ම සිදු වෙනවා කියලා දැන් සොයාගෙන තියෙනවා. එම නිසා මෙන්න මේ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමක් වසර මුලදී අපිට ලබාගත හැකි නම් එය ඉතාමත් හොඳ ආයෝජනයක් වෙනවා දරුපරපුර.
හොඳයි වෛද්‍යමනි, දැන් අවුරුද්දක් ආරම්භයේදීම මේ ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන අපේ දරුවන්ගේ සුවතාව උදෙසා ඒ දෙමාපියන් ගත යුතු මූලික පියවරයන් මොනවද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු.
මදුර, මං හිතනවා විශේෂයෙන් වසරක් මුලදී තම තමන්ගේ පවුල්වල දරුවන්ට ආවිනික වූ යම් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඉතා හොඳින් දෙමාපියන් අතර සහ දරුවන් අතර සාකච්ඡා කරලා යම් අරමුණු කීපයක්, අරමුණු එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, අරමුණු පහක් වෙන්න පුළුවන්, මම හිතන්නේ අරමුණු 10ක් 12ක් 20ක් අරගෙන මේ වසර සැලසුම් කළ යුතුයි කියලා. ප්‍රායෝගිකව අරමුණක් දෙකක් හෝ තුනක් ඒ වසර පුරා ලබා ගැනීම ඉතාමත් වැදගත්. මම කලින් කිව්වා වගේ බෝ නොවන රෝග වළක්වා ගැනීමට මේ මහත් පිටුවහලක් වෙනවා. මම මෙහිදී දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත් මන්දනින් තබා ගැනීම වගේම කායික සෞඛ්‍ය යහපත් මන්දනින් තබා ගැනීමත්, තබා ගැනීමට සැලසුම් කිරීමත් ඉතාමත් වැදගත් කියලා හිතනවා. උදාහරණයක් විදිහට තමන්ගේ දරුවාගේ කායික සෞඛ්‍ය, එහෙම නැත්නම් ආහාර රටාවේ වෙනසක් කිරීමට දෙමව්පියන් හිතනා නම්, තම දරුවාගේ ස්ථූලතාවයේ ප්‍රශ්නයක් නම්, එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වැඩිපුර තම දරුවා ගන්නවා නම්, සෞඛ්‍ය සම්පන්න ආහාර පළතුරු එළවලු වගේ දේවල් වැඩිපුර ආහාරයට නොගන්නවා නම් හෝ ඔහු හෝ ඇය ශාරීරික ව්‍යායාම් කටයුතු වල යෙදීම අඩු කරනවා නම් වැනි දේවල් අපිට ඉතාමත් සරලව මාතෘකා දෙකක් හෝ තුනක් ඔස්සේ අරමුණු කීපයක් මේ වසර මුලදී තබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දෙමව්පියන් සහ දරුවන් සාකච්ඡා කරලා අපි මේ වසර තුළදී ළමයින්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර, පළතුරු සහ එළවලු කෑම සෑම දිනකම නොකඩවා සිදු කරන ක්‍රියාවලියක් බවට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානය. මේ අපිට එක දවසකින් දෙකකින් කරන්න බෑ. නමුත් සති කීපයක්, මාස කීපයක් තිස්සේ කරද්දී වසර අවසාන වෙනකොට දරුවා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු වීම දරුවාට පහසු වෙනවා ඇති. අනිත් එක තමයි දරුවන්ගේ කායික ක්‍රියාශීලීත්වය අඩු වීම, විශේෂයෙන් කම්පියුටර්, පරිගණක ක්‍රීඩා, රූපවාහිනී, නැත්තම් අපි ස්ක්‍රීන් ටයිම් කියන මේ තිර මත බලාගෙන කරන ක්‍රියාවන් ඉතාමත් අධික වීම නිසා දරුවන්ගේ ශාරීරික ව්‍යායාම අඩුවීමෙන් දරුවන් නොයෙකුත් බෝ නොවන රෝගවලට පත්වීමට පුළුවන්. එම නිසා මෙම ස්ක්‍රීන් ටයිම්, එහෙම නැත්තම් කම්පියුටර්, ටීවී සහ පරිගණක ක්‍රීඩාවන්ට යම් කාල සීමාවක් මේ අවුරුද්ද තුළ තබා ගන්නවා. ඒ කාල සීමාව අපි ඉතාමත් වැඩි කියලා හිතනවා නම් ඒ කාල සීමාව අපි ක්‍රමක්‍රමයෙන් මේ අවුරුද්ද අවසාන වෙන විට දිනකට පැයක් දක්වා හෝ පැයකමාරක් දක්වා හෝ තමන්ට අභිමත පරිදි අඩු කර ගන්නවා කියන අරමුණක් අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම හැසිරීමේ වෙනසක් තියෙනවා නම් දෙමව්පියන් අතරේ සහ දරුවන් අතරේ තියෙන සම්බන්ධතාවයේ අඩුවීමක් තියෙනවා නම් දෙමව්පියන්ට හිතා ගන්න පුළුවන් අපි පවුලක් විදිහට සෑම දිනකම සාත්‍රි ආහාර වේල අපි සියලු දෙනාම එක්ව ගන්නවා. දරුවන්ගේ අදහස් අපි කතා කරනවා. දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරනවා. එහෙම නැත්නම් අපි සතියකට වරක් හෝ දෙවරක් අපි සියලුම දෙනා සමග පාක් එකට ගිහිල්ලා බයිසිකල් පදිනවා. එහෙම නැත්නම් ෆුට්පාත් එකක්, එහෙම නැත්නම් ඇවිදින මං తీරුවක් තියෙනවා නම් අපි ඒක ඇවිදිනවා. මෙන්න මේ වගේ කටයුතු අපි පවුලක් විදිහට සිදු කරනවා කියන අරමුණු කිහිපයක් තබා ගැනීම දරුවන්ගේ මානසික හා කායික සෞඛ්‍ය උපරිම වශයෙන් තබා ගැනීමටත් බෝනවන රෝග වළක්වා ගැනීමටත් මහත් පිටුහලක් වෙනවා.
අපි කතා බහ කරමින් පසුවන්නේ නව වසරක මුලදීම තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කළ යුතු ආකාරය පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකොන් මහතා සමග. හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට අවධානය යොමු කරමු 2018 වසරේ මේ සෞඛ්‍ය කැලැන්ඩරය නැත්නම් සෞඛ්‍ය දිනදර්ශනය පිළිබඳව. දැන් ඔස්ට්‍රේලියාව තුල සිටින ළමුන් සඳහා 2018 වසරේ සෞඛ්‍ය දිනදර්ශනය සකස් වෙලා තියෙන්නේ කොහොමද?
සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සෞඛ්‍ය දිනදර්ශනයක්, එහෙම නැත්නම් හෙල්ත් කැලෙන්ඩර් එකක් ප්‍රකාශයට පත් කරනවා. මෙහි අරමුණු කීපයක් තියෙනවා. ඒෙන් වඩාත් වැදගත් අරමුණ වන්නේ අපිට නොයෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න, ළමයින්ට ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ සමාජීය වශයෙන් දැනුමක් ලබා දීම, සෞඛ්‍ය අධ්‍යාපනයේ එමෙන්ම ඒ ප්‍රශ්න වළක්වා ගත හැකි නම් මේ වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. උදාහරණයක් විදිහට අපි දන්නවා ඕටිසම් දිනයක් තියෙනවා සෑම වසරකම මේ ළමුන් වගේ වැඩිහිටියන්ටත් වැඩගත්. විශේෂයෙන් මේ දිනවල වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඉතාමත් ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා සෑම වසරකම මේ ඕටිසම් දිනය ආශ්‍රිතව ඕටිසම් ගැන නවතම දැනුම ජනතාවට බෙදා හැරීමත්, ඒ වගේම ඕටිසම් පිළිබඳ සාකච්ඡා කිරීමත්, ඕටිසම් රෝගීන්ගේ තියෙන ප්‍රශ්න පිළිබඳ සමාජය දැනුවත් කිරීමක් සිදු වෙනවා. මේ දිනයන් ආශ්‍රිතව විවිධ මාධ්‍ය මතින් ප්‍රචාරක වැඩකටයුතු, ඒ වගේම දැනුම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ දින දර්ශනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එම නිසා තමුන්ගේ දරුවාට හෝ තමුන් දන්නා කෙනෙක්ගේ දරුවෙකුට යම් කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් එම රෝග තත්ත්වය සඳහා දිනයක් තියෙනවා නම් ඒ දිනය ආශ්‍රිතව කෙරෙන සෞඛ්‍ය විද්‍යාත්මක වැඩසටහන්, ඒ වගේම චැරිටි, එහෙම නැත්නම් අරමුදල් රැස්කිරීම් වලට සහභාගී වීමෙන් ඉතාමත් හොඳ සමාජ සත්කාරයක් කරන්න පුළුවන්. මේ දින විශාල සංඛ්‍යාවක් තියෙනවා. තව එක් දිනයක් තමයි ළමා වෙනුවෙන් සිදු කරන SIDS, SIDS, එහෙම නැත්නම් Sudden Infant Death Syndrome, එහෙම නැත්නම් Red Nose Day කියන්නේ කුඩා දරුවන් මාස කිහිපයක් තුළ කිසිම හේතුවක් නැතුව මිය යාම. මේ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් කරනවා මේ SIDS දිනය හරහා මේ වළක්වා ගැනීමට සහ සමාජයට හොඳ අවබෝධයක් ලබා දීමට. මේ දින පිළිබඳ, එහෙම නැත්නම් මේ දින දර්ශනය පිළිබඳ විස්තර ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙනවා.
අපි අවසාන වශයෙන් දැනගන්නට කැමති ඔබතුමාගෙන් 2018 වසරේදී ඔස්ට්‍රේලියාව තුල සිටින කුඩා දරුවන් හට ලබා දිය යුතු ප්‍රධාන එන්නත් වර්ග මොනවාද කියලා.
වාසනාවකට ශ්‍රී ලාංකීය දෙමව්පියන් අතරේ ඉමුනයිසේෂන්, එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ ආවරණය ඉතාමත් ඉහළ අටයක් ගන්නවා. මේ ලංකාවේ නම් 100%ක් ආසන්නයි. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පවුල් තුලත් මම හිතනවා මේ ඉතාමත් ඉහළ අටයක් ගන්නවා. ඒ ඉතාමත් වාසනාවට කරුණා. කාලයත් සමග මේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ වෙනස් වෙලා දැන් බොහෝ මාරාන්තික, එහෙම නැත්නම් දරුණු අතුරු ආබාධ ඇති කරන රෝගයන් සඳහා ප්‍රතිශක්තිකරණය ලබා දෙන ඔස්ට්‍රේලියාවේ. මේ පිළිබඳ විස්තර ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ ඉමුනයිස් ඔස්ට්‍රේලියා ප්‍රෝග්‍රෑම් කියන වෙබ්සයිට් එකෙන්. මෙය උපතේ සිට වයස අවුරුදු 12-18 දක්වා සිදු කරගෙන යනවා. ඒ වගේම වැඩිහිටියන්ටත් වයස අවුරුදු 50ට වැඩි අයට පවා විශේෂ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් තියෙනවා. මෙහිදී හෙපටයිටිස් බී රෝගයේ සිට අපි දන්න DPT, එහෙම නැත්නම් ගලපටලය, ටෙට්නස්, පිටගැස්ම සහ තක්කල් කැස්ස වැනි රෝගවල සිට නියුමෝකොකල් රෝගයේ, හිමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ, මීසල්ස්, මම්ස්, රුබෙල්ලා කියන රෝග තත්ත්ව වළක්වා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ මාලාවක් උපතේ සිට අවුරුදු 4 දක්වා ලබා දෙනවා. ඒ වගේම පාසල් වියේදී අපි දන්නවා චිකන් පොක්ස්, එහෙම නැත්නම් පැපොල රෝගයටත් අලුතෙන්ම හඳුන්වා දුන් හියුමන් පැපිලෝමා වෛරස් එහෙම නැත්නම් HPV කියන වෛරසයටත් ප්‍රතිශක්තිකරණය ලබා දීමක් සිදු කරනවා. මා මෙහිදී විශේෂයෙන් කතා කරන්න කැමති වදට අවස්ථා දෙකක් ගැන. එකක් තමයි අපි ෆ්ලූ වැක්සිනේෂන් කියලා. මේ අනිවාර්ය ප්‍රතිශක්තිකරණයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් වින්ටර් එකට ශීත ඍතුව පටන් ගන්න ප්‍රථම මේ ෆ්ලූ වැක්සිනේෂන් එක ලබා දෙනවා විශේෂිත වූ ජන කොට්ටාස වලට, විශේෂයෙන් නොමේරු උපත් සහිත ළදරුවන් හා අලුත උපන් දරුවන්ට යම් සුවසන සංකූලතාවයක් ඇති වූ දරුවන්, විශේෂයෙන් ශීත ඍතුව පටන් ගන්නකොට ඔවුන් දැඩි ලෙස රෝගාතුරු වෙන්න පුළුවන් ඔවුන්ගේ සුවසනාබාධයක් ඇති වුණොත්. ඒ වගේම තවත් වෙන දීර්ඝ කාලීන රෝග තත්ත්ව තියෙනවා නම් අපිටම යම් පිළිකාවක් හෝ වෙන ඇදුම තත්ත්වයක් හෝ වෙනත් දිගටම හැදෙන නියුමෝනියා, එහෙම නැත්නම් අපි කියන බ්‍රොන්කියලයිටිස් වගේ රෝග තත්ත්ව ඇති වෙනවා නම් මේ ශීත කාලය තුළ මේ ෆ්ලූ වැක්සිනේෂන් එහෙම නැත්නම් ශීත ඍතුවට ප්‍රථම ලබා දෙන ප්‍රතිශක්තිකරණය ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහි වැදගත්කම ශීත ඍතුවේදී හැදෙන සියලුම රෝග වළක්වා ගැනීම නොවේ. නමුත් යම් දරුණු ආබාධ සහිත ශ්වසන රෝග වැළැක්වීමක් මෙහිදී සිදු වෙනවා. එම නිසා මෙය ඉතාමත් වැදගත්. මා සහායකට වැඩි දරුවන් සඳහා ඔබ සිතනවා නම් ඔබේ දරුවා වඩා වැඩිපුර ශ්වසන රෝගවලට ආබාධවලට ලක් වුවහොත් වඩා දරුණු තත්ත්වයක් ඇති විය හැකි කියලා හිතනවා නම් ඔබගේ GP පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරගත්තත් හොඳයි. දෙවෙනි කාරණය මං හිතුවා වැදගත් කියලා කතා කරන එක, මගෙන් ශ්‍රී ලාංකික දෙමව්පියන් කිහිප දෙනෙක්ම අසනවා BCG වැක්සිනේෂන් එක, ඕස්ට්‍රේලියාවේ ඉපදුණු දරුවන්ට ලබා දෙන BCG කියන ප්‍රතිශක්තිය. මේ ලංකාවේ හැම දරුවෙකුටම ලබා දෙනවා. මේ ලබා දෙන්නේ ටියුබකියුලෝසිස් එහෙම නැත්නම් ක්ෂය රෝගයේ ආශ්‍රිත සංකූලතා අඩු කර ගැනීමට. මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය යම් නිර්ණායකයන් කීපයක් දීලා තියෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ඉපදුණු දරුවෙක් නිතරම ආසියාතික රටකට හෝ ක්ෂය රෝගයේ බහුල රටකට නිතරම යනවා නම් හෝ එහි වැඩි කාලයක් රැඳී සිටිනවා නම් BCG එන්නත ලබා ගැනීම වඩාත් සුදුසුයි කියලා. නමුත් මෙහිදී මේ කාලය හෝ වාර ගණන අංකයක් වශයෙන් ප්‍රමාණාත්මකව දක්වා නැහැ. නමුත් ඔබ හිතනවා නම් ඔබ ශ්‍රී ලාංකික ඥාතීන් බැලීමට ලංකාවට නිතරම යනවා නම් සහ ගිහින් සති ගණන් ලංකාවේ නිවාඩුව ඉන්නවා නම් මේ BCG ප්‍රතිශක්තිකරණය ඕස්ට්‍රේලියාවේදී ලබා ගැනීම වඩාත් නොනැට හුදුයි කියා මා සිතනවා.
අපි කතාබහ කරමින් පසුයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග මේ අලුත් අවුරුද්ද ආරම්භයේදී ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කළ යුත්තේ මොන ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව මේ සාකච්ඡාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.